තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්. කියන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ. නම් අපි දවසේ ජනල පටන් ගමු. පූජනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ සහ ධම්මචක්කවල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ අවසරයි. එහෙමනම් අදත් මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනකයි. එහෙමනම් මුලින්ම ඉදී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීම වැඩසටහන. කමඨහන් සුද්ධ කිරීම වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙස අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරමි.
හොඳයි නිරෝෂ්. මට එක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා නිරෝෂ්. සාදු 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 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. ගරු ස්වාමීන් වහන්ස, ඉඳගත් ගමන්ම ඇස් වසාගත් ගමන්ම පළමුව ඇඟටත් දෙවනුව හුස්මටත් හිත යනවා. එකපාරටම නොදැනී යනවා. මට තේරෙන්නේ නින්ද විදිහටයි. එකපාරටම ඔක්කොම නැති වෙලා නින්දට යනවා. නින්දේ ඉන්න ප්‍රමාණය වැඩි. වෙනදට නින්ද ගිහිල්ලා ඇහැරෙනේවා. වරහන් ඇතුළේ චක්‍ර තුනක් විතර යනවා. දැන් දිගටම නින්ද යනවා කියා ඇහැරෙනකොට තේරෙනවා. කාලයේ වශයෙන් දිගයි කියලා මට දැනෙනවා. ඇත්තටම දිගද කියා දැනෙන්නේ නැහැ. සමහර වෙලාවට තැනින් තැන හීන පෙනුනා වගේ මතකයි. ඉස්සර ඒ හීන මතක හිටිනවා. දැන් මොනවද පේනවා කියලා මතකයි. නමුත් පෙනුන දේ මොනවද කියලා මතක නැහැ. ඇහැරෙනකොට ඔළුව කඩා වැටිලා කොන්ද කෙලින් කරගන්නවා විතරයි මතක. ආයෙත් ඇහැරෙනකොට තමයි දැන් දන්නේ නිින්ද ගිහින් කියලා. අන්තිමට පර්යන්කේ නැගිටින්නේ නිින්ද යාම නිසා හිත අධෛර්ය වන නිසාය. යටි හිතින් නිින්දට කැමැත්තක් දක්වනවා. බුදුම සහනයක් දැනෙන්නේ. ඔබ වහන්සේගේ දෙපා නැමද උපදෙස් පතමි. සාදු සාදු සාදු.
ඔය ඉතින් මේ වාර්තාවලියලා තියෙන්නේ කනගාටු මනසකින්, පදුට්ට මනසකින්. ඉතින් ඒ කියන්නේ අපේ ඊමිට ඉස්සලා කමඨාන් වාර්තාවලට අහුන්කන් දීලා පුරුදු නැති කෙනෙක් ඒ යටින් දැනෙනේ සුවේට ඉඩ දෙන්න. ඔය නිින්ද ගැන දන්නේ නැහැ කියන එක තමයි ලකූම වාසිය සංඥාව නැහැ. ඒ කියන්නේ මම නැති වෙන්න හොඳම ලකුණක්. ඉතින් මේකට උදව් කරන්ඩ අපි හැම කමඨාන් පරිපාර්තාවකදී සමා වෙන්නේ හැම සතිවාරයකදී සඳහන් කරන. නමුත් ඒක මම හිතන්නේ අපිට හිතලා ගන්න පුළුවන් එකක් කියලා. ඒක ලේවල තියෙන එකක්, ඥානගතව තියෙන එකක්. ඕකට කනගාටු වෙන්නේ. ඕකට පදුට්ට මනස ඇති කරගන්න. ඉතින් ওই වார்த்தාවම ආයසරයක් ලියන්න ප්‍රසන්න මනසින්. ආන්නේ ඒ මයින්ඩ් සෙට් එකෙන් භාවනාවට යන්න. එතකොට ආයි ඊට පස්සේ කමඨාන් සුද්ධ කරන්න වෙන්නේ නැහැ. මට ඉච්චරයි කියන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. මට ලැබිලා තියෙන ප්‍රශ්න නම් එපමණයි ස්වාමීන් වහන්ස. උදේ මහත්තයා.
ස්වාමීන් වහන්ස මට ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්නේ මේ ඉංග්‍රීසි වලින් තියෙන ස්වාමීන් වහන්ස ඉදිරිපත් කරන්න අවසර. Venerable Loku Swami Nansa, I was doing sitting meditation. My meditation session was not fully calm. I noticed my mind wandered around and I tried to bring it back to the breathing process. When I did so, I noticed my mind was not thinking about anything and it was kind of empty. I was just there, but I was not thinking about anything. Then I noticed I am not following the breathing process and brought my mindfulness to the breathing process. I was not thinking anything at that moment. On other occasions, I remember I was thinking about my work or family when I brought my mind back to the breathing process. I am not sure what question to ask, but can empty thoughts exist? Any clarification is much appreciated. Tervan Saranay.
This writing is to find the ego within that empty thoughts. So what to ask, what to receive, nothing. But you do not know how to facilitate it, or how to appreciate it, or how to go with prepared mind. So therefore, the thing is happen, but you are not appreciating, so much so you are suffering. the day you appreciate that this is what you call non-self, this is what you call distance observation, and this is what you call external observation, so you have not familiarized with that. I accept that mistake as my mistake because I have not explained well. But I tried my best. But you all are searching a self in no thought situation. So we are to find. Just like a one hand clap. Whatever the wave, the thing you wave, there won't be any sound. So don't expect something out of one hand clap. So therefore, please go with that prepared mind.
ස්වාමීන් වහන්ස ලිඛිත ප්‍රශ්න එච්චර ආද ලැබිලා තියෙන්නේ අවස්ථාව ලබා දෙන්න පුළුවන් වාචික ප්‍රශ්නයක්
ඉතින් තව විනාඩි 5ක් දෙන්නම් ඈ
හොඳයි ස්වාමීන් වහන්ස
ඔව්
විනාඩි 5ක් කාල වේලාවක් තියෙනවා වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න වාර්තාවක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉඩ ලබා දෙන්න පුළුවන් ස්වාමීනන් ස්වාමීන් වහන්සලත් යන තිනින්ද වහන්සේ වන්දනා කරන්න මම
හොඳයි හොඳයි ඉවර කරන්න
වන්දනා කරනවා
හොඳයි
අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වන්දනා කරනවා සාදු 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 ඕකාස වන්දාමි බන්ති
සාදු 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 එහෙනම් අද දවසේ වැඩසටහන දෙවනි භාගයේ ධර්ම දේශනාවලිය ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි සාදු සාදු සාදු
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අද දවසෙත් අපිට යම් කිසි වෙලාවක් ලැබිලා තියෙනවා පොඩි කතා බහකට එකතු වෙන්න යම් කිසි විදියක සාකච්ඡාවක් එහෙම නැත්නම් ධර්ම දේශනාවක් සඳහා එකතු වෙන්න. ඉතින් අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්ත කොටසටත් සම්බන්ධ දෙයක් තමයි මේ ආදි ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් සහ ඊට පස්සේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ඇවෑමෙන් අභාවයෙන් පස්සේ කොයි විදිහටද මේ ශාසනයක් යම් කිසි විදියක පවතින්නේ කොයි විදිහටද මේ ශාසනයක් විපරිණාමයට පත් වෙන්නේ කියන දේ අන්න අද දවසේ අපිට පොඩ්ඩක් කතා බහ කරන්න යෙදිලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මොන ශාස්ත්‍රුන් වහන්සේ ගත්තත් ඒ ආදි ශාස්ත්‍රුන් වහන්සේ යම් කිසි විදියක බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියමු ජේසුස් වහන්සේ වෙන්න පුළුවන්. ඒ විදියට ඒ චරිත ස්වභාවයේ ඒ කතාව අරගෙන බැලුවාම සාමාන්‍යයෙන් සම්ප්‍රදායික කෙනෙක් නෙමෙයි. ඒ සමාජයේ ඉඳපු යම් කිසි විදියක කළු බැටළුවෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ සමාජ පද්ධතියට, ඒ සංස්කෘතියට අභියෝග කරපු කෙනෙක්. ඉතින් මේ විදිහේ ශාස්ත්‍රු කෙනෙක් මත පදනම් වෙලා යම් කිසි විදියක ධර්මයක්, යම් කිසි විදියක ශාසනයක් අන්න ටික ටික බිහි වෙලා පවතිගෙන එනකොට අන්න මොකද වෙන්නේ ගොඩක් දුරට මේ ධර්මය අර කී විදිහට සංස්කෘතියට ඒ සමාජ බැඳීම් වලට යට වෙනවා. ඒ විදිහේ විපරිණාමයක් කොයි ධර්මය තුලත් තියෙනවා. ඒක ගොඩක් දුරට අන්න කාලෙත් එක්ක සිදුවෙන දෙයක්. ඒතර යම් කිසි විදියක අර කියපු ආධ්‍යාත්මික ගුණ වගාවක් ගැන වෙන්න පුළුවනි අන්න මුලින් කතා කරන්නේ ආධ්‍යාත්මික මාර්ගයක් වෙන්න පුළුවනි පෙන්වන්නේ නමුත් මේ කාලෙත් එක්ක වෙන විපරිණාමය නිසා අන්න මොකද වෙන්නේ ටික ටික ගොඩක් දුරට පූජා විදි ටික ටික ගොඩක් දුරට අන්ධ ඇදහිලි වගේ දේවල් මේ ශාසනයට එකතු වෙනවා ඒක සාමාන්‍යයෙන් අන්න ආදි ශාස්ත්‍රෝන්ගේ අභාවයෙන් පස්සේ යම් කිසි ආකාරයක ඒ සංස්කෘතියින්ට ඒ සමාජයට මේ ධර්මයේ යට වෙනවා. ඒකට අනුව විවිධ දේවල් වලට හැඩගැසීම් සිද්ධ වෙනවා. ඉතින් ඕක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඕක තමයි සාමාන්‍යයෙන් දකින්න පුළුවන් දේ. දැන් බෞද්ධ බුද්ධාගම කියලා අපි කියන්නේ බුද්ධාගමේ බැලුවත් අපිට දකින්න පුළුවන් අන්න කොහොමද විවිධ පූජා විදි විවිධ වටවන්දනා විවිධ දේවල් අන්න අර විදිහට ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ ඒවා පෙරට වෙලා තියෙන්නේ කොහොමද කියලා දකින්න පුළුවන් අනිත් පැත්තෙන් ඒ කියපු නියම පුහුණුව ඒ හිත නිවා ගැනීම පිළිබඳ කතන්දරේ අන්න පස්සට ගිහිලා තියෙනවා ඒක තව තව පහුවෙලා තියෙනවා ඒක තව තව නොපෙනී ගිහිලා තියෙනවා ওই විදිහේ විපරිණාමයක් ওই විදිහේ පරිවර්තනයක් ඇවිල්ලා තියෙනවා දැන් අද කාලේ අන්න රත්තරන් බුදු පිළිමේක බඩත ගෑවොත් අන්න යම් කිසි විදියක මේ මට වස්තු සම්භාරයක් ලං කරගන්න පුළුවන් කියලා එහෙම නැත්නම් අර ලාෆින් බුද්දා ගෙනහල්ලා කඩේ තියාගත්තොත් ඒක සල්ලි ගලන උල්පතක් වෙනවා කියලා ඔන්න ওই විදිහේ දේවල් තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහේ සංකල්ප තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. දඹදිව වන්දනා, එහෙම නැත්නම් නෙළුම් මන් පූජා, අටපිරිකර පූජා වගේ දේවල් ලොකු ලොකුවට සද්දෙට ඇහෙනවා. සද්දෙට ඇහෙනවා. මේක එක්තරා විදියක අර කමර්ෂලයිස් වෙලා තියෙනවා. ඒ සමාජයට, ඒ සංස්කෘතීන් වලට යට වෙලා තියෙනවා. මුදල් හම්බ කරගැනීමේ දෙයක් බවට අනගොඩ දෙනෙක්ට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක කාලෙත් එක්ක කොකටත්, කොයි සාසනයටත් වෙන දෙයක්. ඒක ආදි ශාස්ත්‍රෝන් ඉන්න කාලෙම ඒ සලකුණු පේනවා ආදි ශාස්ත්‍රෝන් වහන්සේ සමහර විට අනාගත බිය විදිහට මේ දේවල් ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ අනාගත බිය විදිහට මේ දේවල් ප්‍රකාශ කරලා තියෙනවා ඉතින් එහෙම විපරිණාමයක් එහෙම පරිවර්තනයක් මේ ආරාම ඉඩකඩම් වස්තු සම්භාර රැස් කර ගැනීමක් විදිහට පින් කැට පුර ගැනීමක් විදිහට විවිධ වෙන වරප්‍රසාද වරදාන ලබා ගැනීමක් විදිහට මේ ශාසනේ පාවිච්චි වෙනවා මේ ධර්මය පාවිච්චි වෙනවා ඒක මොන ආගමකටත් පොදු දෙයක් ඒ විදිහේ විපරිණාමයකට ඒ විදිහේ පිරිහීමකට ලක් වෙනවා දැන් ජේසුස් වහන්සේගේ කතාව වුණත් අන්න ඒ දවස්වල මේ සලකුණු සමහර විට තිවිලා තියෙනවා එකවරක් ජේසුස් වහන්සේ අන්න මොකද්ද පල්ලියට යනකොට මේ පල්ලිය ඇතුලේ පිරිසක් යම් කිසි විදිහක වෙලඳාම් වල යෙදෙනවා නොයෙකුත් වෙළඳාම් කටයුතු සිද්ධ කරනවා ඒ විදිහේ අන්න ව්‍යාපාරවල යෙදෙමින් කල් ගෙවනවා ඉතින් ඒ අවස්ථාවේදී අන්න මේ ව්‍යාපාර කරන වෙළෙන්දෝන්ට ජේසුස් වහන්සේ මොකද කරන්නේ අර ඒගොල්ලන්ගේ මේස පෙරලලා දාලා ඒගොල්ලෝ විකුණ විකුණ ඉඳපු සත්තු ලෙහලා දාලා ඒ කූඩු ඇරලා දාලා අන්න අර විදිහේ යම්කිසි කසයක් වගේ අරගෙන මේ පිරිසට පහර දෙනවා මේ දෙවියන්ගේ ගෙදර කවුද මේ වෙළඳාම් කරන්නේ කියලා විමසනවා ඒ විදිහට ඒ ක්‍රියාවලියට අභියෝග කරනවා ඉතින් ඒ විදිහේ ආදි ශාස්ත්‍රුන් ඉන්න කාලෙම ඒ විදිහේ දේවල් සිද්ධ වෙනකොට අන්න කාලෙත් එක්ක මේ විපරිණාමය එච්චර ලොකු දෙයක් නෙමෙයි ඒක එච්චර සංවේගයක් ඇති කරගත යුතු දෙයක් නෙමෙයි ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් ඒක සාමාන්‍යයෙන් කාලෙත් එක්ක වෙන පරිවර්තනයක් ඉතින් මෙන්න මේ පරිවර්තනයේ මූල බීජයක් නැත්නම් මූල අවස්ථාවක් අද දේශනාවේදී නැත්නම් අද ඉදිරිපත් වෙලා තියෙන කොටසේදී අපිට දැක ගන්න පුළුවන් ඉතින් මේ කලින් සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අන මේ විදිහේ භාග්‍යතුන් වහන්සේ මේ බිම්බිසාර රජතුමාගේ ආරාධනාවක් පිළිගත්තා. අර විදිහට ලොකු පිරිසක් එක්ක ඇවිල්ලා මේ විදිහට පැහැදිලා බණ අහලා ඊට පස්සේ ආරාධනා කරනවා. මේ බිම්බිසාර රජතුමා මේ විදිහට මගේ රජමාලිගාවට හෙට වඩින්න. හෙට ඔබ වහන්සේ ප්‍රමුඛ මේ භික්ෂු සංඝයා වහන්සේලාට මම දානේ පූජා කරනවා මගේ බත ඉවසන්න කියලා ආරාධනාවක් කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදිහක නිහඬව ඒ ආරාධනාව පිළිගත්තා කියන සඳහන් එතන තුනක්. ඊට පස්සේ තමයි ඊළඟ පරිච්ඡේදය දිගහැරෙන්නේ. මෙතෙන්දි තියෙන්නේ මේ රජතුමා මේ ඉවසූ බව දැනගෙන තමන්ගේ මාලිගාවට යනවා. ගිහිල්ලා ඒ දානේ වැඩ කටයුතු සූදානම් කරනවා. අවශ්‍ය ආසන පනවනවා. ඒ විදිහට ආහාර ප්‍රණීත ආහාර සූදානම් කරනවා. ඒ විදිහට සූදානම් කළා මෙන්න මේ විදිහේ පණිවිඩකාරයෙක් බුදුන් දකින්න එව්වා කියලා සඳහන් වෙනවා. මේ පණිවිඩකාරයා ඇවිල්ලා ප්‍රකාශ කරනවා අන්න භාග්‍යතුන් වහන්සේ මේ දානෙට වෙලාව හරි දානෙට යම් කිසි විදියක සූදානම් වෙලා ඉන්නේ කියලා වගේ යම් කිසි පණිවිඩයක් ලබා දුන්නාම අන්න භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසත් සමග මේ රජමාලිගාවට වැඩම කරා ඒ පැන වූ අසුනේහි වැඩ හිඳියා කියලා සඳහන් වෙනවා ඊළඟට මේ රජතුමා මොකද කරන්නේ තමුන්ගේ ඒ මාලිගයේ සැකසු ප්‍රණීත කෑයුතු බිදියයුතු දේවල් වලින් මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේලාට සංග්‍රහ කරනවා එතකොට මේ සාමාන්‍යයෙන් ඔය විනය පොතේ එහෙම නැත්නම් මේ සූත්‍ර පිටකේ අන දකින්න පුළුවන් මේ කෑයුතු බුදියයුතු කියලා ඔන්න ඔය විදිහට යම් කිසි විදියක සඳහන් කරන දෙවි කොටස් දෙකක් විදියට තමයි පෙන්වුම් කරන්නේ. ඔක යම් කිසි ආකාරයක කොටස් හතරකට වෙන් කළත් පෙන්වුම් කරනවා. කජ්ජ බොජ්ජ ලෙය්‍ය පෙය්‍ය කියලා හතරකට බෙදලත් පෙන්වුම් කරනවා. මෙන්න මේ ආහාර සම්බන්ධ දේවල් තමයි මේ කියන්නේ. එතකොට මොකද්ද මේ? අන්න කියනවා කෑයුතු දේවල් තියෙනවා. සාමාන්‍ය අපි කියන්නේ හපලා කඩලා කනවා. අර කෘන්තක රදනක දත් වලින් අන්න යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ කරනවා අර අපි කියන්නේ ඉංග්‍රීසි වලින් බයිට් කියලා කියන්නේ අන්න ටේක බයිට් කියලා කියන්නේ පී කෑල්ලක් කඩා ගන්නවා අන්න ඒ විදිහේ දෙයක් කෑ යුතු දේවල් විදිහට වෙන් කළා පෙන්නනවා ඊට පස්සේ බුධිය යුතු දේවල් විදිහට පෙන්නන්නේ අර චාරක පුරස්චාරක දත් වලින් කරන ඇඹරීම ඊට පස්සේ ලෙය ලෙවීමක් සිද්ධ කරන සාමාන්‍යයෙන් ආහාර ගන්නකොට අන්න ඒ විදිහට ලෙවීමක් කරන ආහාර ද්‍රව්‍යයක් තියෙනවා ඊට පස්සේ පේය බීමක් පිවිය යුතු ආහාර ද්‍රව්‍ය තියෙනවා ඔන්න ඒ විදිහට කජ්ජ බොජ්ජ ලෙය පේය කියලා වෙන් කළා පෙන්නනවා මේ ආහාර ද්‍රව්‍ය විවිධාකාරයෙන් ආහාරයට ගන්න සැටි පෙන්නුම් කරනවා ඉතින් ඔක විනය පොතේ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඔය අද කාලේ නවීන ලෝකේ NASA එකෙන් පින්තූර වගේක් යවලා තියෙනවා අභ්‍යවකාශයට. මේ පිටසක්වල ජීවියෙක් ඉන්නවා නම් බලාගන්න සුදුසු බලාගත යුතු මේ ලෝකයේ සුවිශේෂ අවස්ථා සඳහන් වෙන පින්තූර ගණනාවක් ඒවා අභ්‍යවකාශයට යවලා තියෙනවා මේ විදිහට විශ්වයට මුදා හැරලා තියෙනවා. මේ මිනිස් ජාතිය නිරූපණය කරන්න නැත්තම් මේ ලෝකේ නිරූපණය කරන්න හදපු පින්තූර තමයි ඒවා. මේ පිටරට පිට ලෝකෙක පිට මන්දාකිණියක ඉන්න ජීවියෙක්ට අපි ගැන දැනගන්න යපු පින්තූර. අන්න ඒකෙත් ඔන්න ඔය විදිහට එක ෆොටෝ එකක් තියෙනවා මෙන්න මේ කෑයුතු බුදියයුතු ලෙවියයුතු පිවියයුතු ආහාර ද්‍රව්‍ය පෙන්වුම් කරන අන්න ෆොටෝ එකක් තියෙනවා. ඒකේ හැබැයි කජ්ජ බොජ්ජ කියන දෙක වෙන් කළා පෙන්නන්නේ නැහැ. ඒ වෙනුවට පෙන්නන්නේ කෑයුතු විතරයි. මේ විදිහට හපලා කෑල්ලක් කඩා ගන්නවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් එකක් මේ ලේව කනවා. ඊට පස්සේ අර විදිහට උගුරට වතුර ටිකක් හලා ගන්නවා. ඔන්න විදිහ ලස්සන පින්තූරයක් තියෙනවා. මේ මනුස්ස වර්ගයා ගැන දැනුවත් කරන්න පිටසක්වල ජීවීන්ට ආපු පණිවිඩයකත්. ඉතින් ඔන්න ඔය විදිහේ කොටස් හතරකට බෙදලා පෙන්නනවා මේ ආහාර පිළිබඳ කතාවෙදී. ඉතින් මෙතනත් සඳහන් වෙන්නේ කෑ යුතු බුදිය යුතු ප්‍රණීත දේවල් වලින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ ඒ භික්ෂු සංඝයා වහන්සේලාට සංග්‍රහ කරා කියලා සඳහන් වෙනවා. එහෙම සංග්‍රහ කළා කරේ කොහොමද කියලාත් සඳහන් වෙනවා. සියතින් සතප්පා මේ විදිහට කටයුතු කරා. සියතින් සමයි සංග්‍රහ කරේ මේ රජතුමා. දැන් අද කාලේ වුණත් දානයක් දෙනකොට දැනගත යුතු දෙයක් තමයි ඕක. සාමාන්‍යයෙන් අපි සේවකයෙක්ට අණ කරනවා. මේක ගිහිලා දීලා එන්න කියලා කියනවා. සමහරු මුදල් ලැබනවා. සමහරු ගෝලය පිරිසක් ලැබනවා. අන සියතින් මේ විදිහට කටයුතු කරන්න උත්සාහයක් නැහැ. ඒ විදිහට ඇවිල්ලා කටයුතු කරන්න කම්මැලි වගේ වෙන වෙන වැඩ රාජකාරී තියෙනවනේ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එහෙම අදහසක් තියෙනවා. නමුත් අනර දෙන දානේ ආනිසංස මහත්ඵල වෙන්න අවශ්‍ය දේවල් තමයි මේ ප්‍රකාශ කරන්නේ. අන නිකන් දෙන්නේ නැහැ. තමුන්ගේ අතින් දෙනවා. නිකන් වමනාය පාවට දෙනවා වෙනුවට හිත පහදවාගෙන දෙනවා. හිත සතුටින් දෙනවා. ඔන්න ඔය විදිහට දකින්න පුළුවන්. ඉතින් අපේ ගොඩක් වෙලාවට වෙන අවුල තමයි අපි දෙයක් පූජා කරනවා. පූජා කරාට මොකද අර හිත පැහැදිලා නැහැ. හිත පැහැදිලා නැහැ. හිත තුලින් සතුටක් නැහැ. මේක දෙනවා කියන හැඟීම හිත තුලින් මෝදු වෙලා නැහැ හරියට. ඉතින් මොකද වෙන්නේ? අර දීපු දානේ ප්‍රතිඵල විදිහට වස්සු සම්භාරණම් ලැබෙනවා තමයි. නමුත් ඒවා පරිභෝග කරන්න හිතෙන්නේ නැහැ. පරිභෝග කරන්න හිත දෙන්නේ නැහැ. එහෙම මිනිස්සු ඕන තරම් දැකලා ඇති. අනමහා අපි කියන්නේ මොකද්ද? මැණික් පොලවක් නැත්නම් මැණික් උඩ ඇතිරිල්ලක් එලාගෙන හිඟන්නෙක් වගේ හිඟා කනවා. ඒ විදිහේ ජීවිත දකින්න පුළුවන්. ඒ විදිහේ ස්වභාව දකින්න පුළුවන්. අර තියෙන දේ පරිභෝග කරන්න හිතෙන්නේ නැහැ, හිත දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ඒ කර්ම ශක්තිය වැඩ කරන විදිය තමයි දුන්නා. දුන්නේ හැබැයි අර විදියට සියතින් නෙමෙයි. දුන්නේ අර විදියට හිත පහදවගෙන නෙමෙයි. අන්න අර විදියට වැරදි හිතකින්, එහෙම නැත්නම් අර විදියට අකමැති හිතකින් පූජා කරා. දීපුවේ ආනිසංස තියෙනවා. නමුත් අන්න පරිභෝගය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. මනුස්ස උප්පත්තිය ලැබෙනවා. නමුත් විවිධ එක්කෝ ඥානයේ හීනයි. විවිධ ආබාධ තත්ත්ව ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය විදියේ ස්වභාවයක් මේ දානයක් තුලත් තියෙනවා. මේ හිතනේ පෙරටුවෙන්නේ. ඉතින් ඒ හිතේ ස්වභාවය තමයි මේ කියන්නේ. අර දෝතින් අලලා දෙනවා වෙනුවට වාමතින් අලලා දෙනවා. ඒ වෙනස අපිට තේරෙන්නේ නැති තරම් ගොඩක් වෙලාවට ප්‍රතිබදාවකට බැහැගත් කෙනෙක්ට කොහොමවත් තේරෙන්නේ නැහැ. දුන්නනේ, දුන්නා, අර භෞතිකව දුන්නා කියන අදහස තමයි ඒගොල්ලෝ ගන්නෙ. නමුත් එහෙමම නැහැ. මහත්ඵල මහානිසංස වෙන්නේ අර ඇතුළත ක්‍රියාවලියෙන්. ඇතුළත ක්‍රියාවලියෙන් හිත තමයි ප්‍රෙපරටු වෙන්නේ. හිත තමයි අර විදියට පහදවා ගත යුතු. ඒ පහදවා ගත සිතින් සියතින් දුන්නොත්, සත්කාර කළ දුන්නොත් මේ විදියට අන්න මහත්ඵල මහානිසංස වෙනවා. එතකොට මේ රජතුමා ওই බණ අහලා නම් නෙමෙයි. කෙසේ නමුත් අන්න සියතින් ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ ඒ භික්ෂු සංඝයා වහන්සේලාට ඒ කෑයුතු බුදිය දීතු ඒ ද්‍රව්‍ය පිළිගැන්නුවා. ඒ විදිහට ඒ ආහාර ලබා දුන්නා, දානය ලබා දුන්නා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඔන්න තමයි අද දවසේ අපේ කතාවට එන්නේ. වළඳා නිම වූ පාත්‍රයෙන් ඉවත් කළ අත්ඇති කියලා සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වළඳලා ආහාර කළා. පාත්‍රයේ ඒ සේදීම් කටයුතු, මේ දියර, එහෙම නැත්නම් ජලය පානය කිරීම කටයුතු, පෑන් ගැනීම කටයුතු අවසන් කළා. අන්න පාත්‍රයෙන් ඉවත් කළ අත්ඇතිව ඉඳපු භාග්‍යවතුන් වහන්සේ ළඟ මේ රජතුමා ගිහිල්ලා මිටි අසුනක් අරගෙන වාඩි වෙනවා. මිටි අසුනක් අරගෙන ඒ සමීපයට එනවා. ඇවිල්ලා මේ පසකින් හිඳිය බිම්බිසාර රජුට මෙවැනි සිතුවිල්ලක් පහළ වුණා කියලා සඳහන් වෙනවා. මොකද්ද? මේ ගමට දුර නොව්, ගමට ලඟද නොව්, යෑමට ඊමට පහසු වූ, බුදුන් වැඳීමට, දහම් ඇසීමට ප්‍රයෝජන කොට ඇති, මිනිසුන්ට යෑමට පහසු, නමුත් දහවල් ජන සමූහයාගෙන් නොගැවසෙන, රාත්‍රියේහි නිහඬ වූ, ഘോഷා රහිත වූ, මෙන්න මේ විදිහේ ස්වභාවයක් ඇති තැනක් කොහෙද තියෙන්නේ? මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වැඩ හිඳින්න. මේ ජන වාතයේ වෙනුවට විජන වාතය ඇති මිනිසුන්ගේ රහස් වැඩට සුදුසු. එතකොට ඔන්න ඔය ශුන්‍යාගාරයක්, ආරණ්‍යයක්, පාලුගයක් ඔය පැලඹඳ කතා කරනකොට කියනවා මිනිසුන්ගේ රහස් වැඩට සුදුසුයි. එතකොට කෙනෙක් රහස් වැඩ විදියට ගන්නේ ඔන්න එක්කෝ මද්‍රව්‍යයක් පාවිච්චි කිරීමක්, එහෙම නැත්නම් අර විදියට කාන්තාවක් සමග රමණීය කිරීමක්, ඔය වගේ දෙයක් තමයි රහස් වැඩක්. සාමාන්‍යයෙන් ඔය පාලුගයක් ගියොත් ඒ පාලුගේ ඇතුලේ ඔය වගේ සලකුණු දකින්න පුළුවන්. මද්‍රව්‍ය, එහෙම නැත්නම් කොන්ඩම් අර විදියට විසිකලා දාලා තියෙනවා. ඒ සලකුණු තියෙනවා. ඊළඟට කැලයක් ඇතුළට රැවැද්දගත්තත් ඕක තමයි සාමාන්‍යයෙන් ග්‍රාම්‍ය ජනයාගේ අදහස. නමුත් ඒ විදිහේ අදහසක්ම ප්‍රකාශ කරනවා මෙතනත්. මිනිසුන්ගේ රහස් වැඩට සුදුසු වූ බිමක් කියලා කතා කරනවා. ඒතකොට සාමාන්‍යයෙන් ප්‍රතිපදාවකට බැසගත් කෙනෙකුත් අන්න රහස් වැඩක් කරනවා වගේ ස්වභාවයක් තියෙනවා. ප්‍රතිපදාවකට බැසගත් කෙනෙකුත් අන්න යම්කිසි විදියක මේ ජනයා ඉදිරියේ කරන්න බැරි වැඩක් කරනවා වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකත් රහස් වැඩක් විදියට තමයි හඳුන්වන්නේ. එතකොට හොඳම දේ තමයි සාමාන්‍යයෙන් ඔය භාවනා ශාලාවකට ගිහිල්ලා බලන්න. ඔය පරයන්කයක් වෙලාවක එතකොට දැක ගන්න පුළුවන් මේ රහස් වැඩ කරනවා කියන එකේ මේ අර්ථය මොකද්ද? ඇයි අර පිරිසගෙන් වෙන් කළා මේ විදිහේ පාළුගේක අර විදිහට කැලේක ආරණ්‍යක මේ විදිහේ වැඩක යෙදෙන්නේ ඇයි කියලා දැක ගන්න පුළුවන්. මේ කයේ විකෘති වෙනවා. කය විකෘති වෙනවා. එක එක යම් යම් ආකාරයක එකනාගේ කර්ම ශක්තිය නිස්මතු වෙලා එනවා. සමහර කෙනෙක් මානසිකව අවුල් වියවුල් තත්ත්වයටපත් වෙනවා. තව කෙනෙක් මේ කය කෙලින් රඳව ගන්න බෑ, හිට පැද්දෙනවා, මෙහෙට පැද්දෙනවා, ඉදිරියට නැමෙනවා, නලල වැදෙනවා, ඒ වගේ විවිධ විකෘති වීම් දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් අන්න සමාජයක් ඉදිරියේ කරොත් සමහර විට ඒ තැනැත්තට නම්පට බඳිනවා, ඒ තැනැත්තා උසුළු විසුළුවට ලක් වෙනවා. නමුත් අන්න අර විද්‍යේ රහස් තැනක්, පාලුගයක්, ශුන්‍යාගාරයක්, ආරණ්‍යයක් වගේ දෙයක අන්න ඒ විදිහේ දෙයකට යොමු වෙච්ච පිරිසක් එකට ගැවසමින් සිද්ධ කරනවා. සාමාන්‍ය භාවනා ශාලාවක එහෙම නැත්නම් සමූහ භාවනාවක වැඩ කටයුතු කරනකොට වටපිටාවේ ඉන්න කට්ටියට තමයි කරප්පන් ඉන්නේ වැඩිපුරම. අයියෝ මෙයා මේ 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 වැඩි වෙච්ච වෙලේ ඉඳලා නින්දට වැටෙනවා, ගොරවනවා කියලා ඔන්න කෙනෙක් ඇවිල්ලා කියනවා. තව කෙනෙක් කියනවා මෙයාට මේ මේ විකෘති වෙනවා, ඉරියව්ව බිම වැටෙනවා, අර නිකන් හීනෙන් කියවනවා වගේ ස්වභාව වෙනවා භාවනාවේදී, එයාව කෙලින් කරන්න ඕනේ, ඇහැරවන්න ඕනි කියලා ඔන්න සමහර වෙනවා. සමහරුන්ට සෙම පෙරෙනවා. වාඩි වෙච්ච ගමන් ඔන්න කොහෙදෝ තියෙන සෙම, ඒ අර සයිනස් වල තියෙන ඒවද කොහෙද සුද්ධ වෙලා ඇවිල්ලා පෙරෙන්න පටන් ගන්නවා. අයියෝ මේ නහය පුහු හුරන්න ඕනේ, ලෙන්ස් වෙලන්න ඕනි කියලා තව සමහරු වෙනවා. කාලා ඉන්න බෑ වට පිටාවේ කට්ටියන්ට. අර මෙහෙ එන මහත්තෙක් ඉඳියා, එයාගේ සාමාන්‍ය ඇඟ විකෘති. විකෘති කියන්නේ නිකන් සාමාන්‍ය හැමේ පැද්දිල්ලක් එහෙම නෙමෙයි. ඒ වෙනුවට මහා නිකන් බිම පෙරලලා නිකන් අර අසිහියෙන් දඟලන වගේ කයක් එයාට මතුවෙලා එනවා මේකට වැඩේ කරන්න ගියපු ගමන්. එතකොට මොකද වෙන්නේ? යා මුළු ගැන්වෙනවා, පිරිසෙන් වෙන් වෙනවා, කට්ටිය එක එක ඒවා කියනවා. අර මේ මෙතන භාවනා කරන්න එපා, මේ පිරිස් බය වෙයි කියලා ඔය වගේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ කරප්පන් එන කට්ටිය, එහෙම නැත්නම් ඒ විදියට උපදෙස් දෙන කට්ටිය, ඒ ඔක්කොම අන්න මේ ප්‍රතිපදාවේ නොදැනීම කියලා අපිට කියන්න පුළුවන්. ප්‍රතිපදාව හරියට හඳුන නොගැනීම කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ ඒක තමයි, මේ රහස් වැඩකට සුදුසු මේ විදියට මිනිසුන්ගෙන් ජලසී ගත නැති තැනක් ඕනේ මේ වැඩේට. එතකොට එතෙන්ට ආවට පස්සෙත් කියනවා නම් මෙතන ඒවා කරන්න එපා කියලා. එතෙන්ට ආවට පස්සෙත් කියනවා නම් ඔහොම මේ මේ ඉන්න බෑ මෙහෙ කියලා. එහෙනම් ඒ ප්‍රතිපදාව හඳුන නොගත්ත තරම. ඉතින් ඒ වගේ කෙනෙක්ට මම නැවත නැවත අහලා තියෙන ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ පිරිස් ඉදිරියේම කරන්න. ඔය විකෘතිය ඔහොමම එන දෙන්න. ඒක හරහා යන්න. විකෘති වෙලා වෙලා ඔය ඒ ශක්තිය ගිලිහෙනවා, ඒ කර්මය ගිලිහෙනවා. එහෙම නැත්නම් ඒ විකෘතිය නැවතත් හරි ගැසෙනවා. මුළු ගැන්නුණානේ, සැඟුණානේ, නොහරණිකා ඉඳියානේ අන හැමදාම සමහර විට වෙන ආත්මයකට වෙන කල්පයකට ඕක අරන් යන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ස්වභාව අපි ළඟ තියෙනවා. ඉතින් ඒ නිවැරදි උපදෙස ලැබුණ නැත්නම් අන්න අර වටපිටාවේ කට්ටියගේ උපදෙස් ගත්තොත්, වටපිටාවේ බලන කට්ටියගේ උපදෙස් ගත්තොත් අන්න මොකද වෙන්නේ? වැඩේ වෙන්නේ නැහැ. වැඩේ වෙන්නේ නැහැ. අවස්ථාව මගේ ඇරුණා. අන තමුන් කරෙත් නැහැ, වෙන කෙනෙක්ට කරන්න දුන්නෙත් නැහැ. ඉතින් ඔවා ඉතින් අමුතු විදිහේ කර්ම විපාක තමයි. සමහර විට ඒවාම වෙන්නේ නැති ඔය ඉස්මතු වෙලා ඇවිල්ලා තියෙන්නේ. අන්න මේ පිරිස ඉදිරියේ භාවනාවක් කරන්න අමාරුයි. නිදි කියලා වැටෙනවා, ගොරවනවා, අර විදියට කය විකෘති වෙනවා, එක එක ඒවා කියවෙනවා, ඔය වගේ ස්වභාව මතුවෙලා එනවා. නමුත් අන දන්න කෙනෙක් කියනවා ඕක මේ පිරිස ඉදිරියේම කරන්න, ඔය විදිහට දිගට දිගට කරන්න, ඒ විකෘතියට එන දෙන්න. වටපිටාවේ ඉන්න කට්ටියට ඉන්න බැරි නම් ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඒක ඒගොල්ලන්ගේ කමටහන්නේ අවුල තියෙන. මේ කරන පුද්ගලයාගේ නෙමෙයි. මොන විදිහේ ස්වභාවයක් තියෙනවා. කෙසේ නමුත් මේ බිම්බිසාර රජතුමා මේ සෝවන් වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක් දැන්. එතකොට හිතනවා, කල්පනා කරනවා මේ විදිහට මිනිස්සුන්ගේ රහස්‍ය වැඩට සුදුසු තැනක් කොහෙද තියෙන්නේ? මේ විදිහට ගමෙන් ගොඩක් දුර වෙන්නත් බෑ, ගමට ගොඩක් ළඟ වෙන්නත් බෑ. ජනවාතයේ තියෙන්න බෑ, විජනවාතයේ තියෙන්න ඕනේ. මේ විදිහට පහසුවෙන් යන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මිනිස්සුන්ගෙන් ගැවසී ගත නැති වෙන්න ඕනේ. දවල්ට නිහඬ වෙන්න ඕනේ, රාත්‍රියට නිහඬ වෙන්න ඕනේ. මෙන්න මේ විදිහේ යම් සෙනසුරක් වන්නේද මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේලාට වැඩ හිඳින්න. එතකොට මේ රජතුමාට ඔන්න ඊළඟට සිතවිල්ලක් එනවා. මොකද්ද? අපගේ මේ වේලුවන උයන මෙන්න මේ වගේ ස්වභාවයක් සහිතයි. මේ ගමට දුරත් නැහැ, ළඟත් නැහැ. මේ විදිහට මිනිස්සුන්ට පහසුවෙන් යන්න පුළුවන්. හැබැයි මිනිස්සු ගැවසෙන තැනකුත් නෙමෙයි. අර විදිහට ජනවාතය වෙනුවට විජනවාතයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ මිනිස්සුන්ගේ රහස් වැඩවලට සුදුසු තැනක් මේක කියලා මෙන්න මේ රජතුමාට තමුන්ගේ යටතේ පවතින යම්කිසි වේලුවන නැමැති උයනක් පිළිබඳ අදහසක් පහළ වෙනවා. ඔන්න ඒ අවස්ථාවේ තමයි සාමාන්‍ය ඔය වේලුවන කතාව දිගහැරෙන්නේ. දැන් මේ පින්නතුන් අහලා ඇති ඔය සූත්‍ර දේශනාවල ඕන් තරම් තියෙනවා. රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ. ඔය බොජ්ජංග සූත්‍රයෙන් පටන් ගන්න ඔය විදිහට රජගහ නුවර වේලුවන නැමැති උයනේ ඒ ආරන්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙනවා. කලන්දක නිවාපේ මේ ලේනුන්ට ආහාර දුන් නැමැති යම් කිසි දියක වේලුවන නැමැති උයන. ඒ උයනේ ලේනුන්ට ආහාර දීලාද කොහෙද? ඔන්නෝම කලන්දක නිවාපේ කෑල්ලකුත් තියෙනවා. ওই සූත්‍ර දේශනාවල අන්න භාග්‍යවතුන් වහන්සේ මේ රජගහ නුවර වේලුවන උයනේ මේ ලේනුන්ට ආහාර දුන් නැමැති මේ වේලුවන උයනේ වැඩ වෙසෙන අවස්ථාවක මේ දේ සිද්ධ වුණා කියලා ඕනතරම් සූත්‍ර දේශනාවල ඇහැලා තියෙනවා. ඔන්න ওই වේලුවන උයන. ඉතින් මේ රජතුමා කියනවා එය මම මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පුදන්නේ නම් යහපති කියලා ඔන්න සිතුවිල්ල පහළ වුණා. මේ දී විදිහේ මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයට මේක සුදුසුයි. මේක විවේකයට සුදුසුයි. මේක වැඩි දුරත් නෑ ළඟත් නෑ. අනේ මේ වගේ දෙයක් මම පූජා කරා නම් මේ පිරිසට වැඩ ඉන්න කියලා අන්න සිතුවිල්ලක් පහළ වුණා. එතකොට ඒ අවස්ථාවේදී යම් කිසි දියක රන් කෙන්ඩියක් අරගෙන පැන්වක් කරමින් ස්වාමින් ස්වාමීනි මගේ මේ වේලුව වන උයන බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පැන්වක් කරා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ ආරාමය පිළිගත් සේක. භාග්‍යවතුන් වහන්සේ මේ පූජාව පිළිගන්නවා. මේ ආරාමය පිළිගන්නවා. පිළි අරගෙන ඉවරලා දැහැමි කතාවෙන් සමාදන් කරවනවා. සතුටු කරවනවා. සතුටු කළා මේ විදියට මේ රජතුමාගේ හිත් සනසලා වැඩියා කියලා සඳහන් වෙනවා. නමුත් මෙතන සංඝයාගේ පැත්තෙන් මෙතන විනය පැත්තෙන් තව පොඩි කුකුසක් තව පොඩි සැකයක් ඉතුරු වෙලා තමයි මෙතනින් මේ කතාව ඉවර වෙන්නේ. මොකද හේතුව දැන් ආරාමයක් බාරගත්තා. මේ විදිහට උයනක් පූජා කරා. ඒ පූජා කරපු උයන බාරගත්තා. මේ පළවෙනි වතාව තමයි මෙහෙම දෙයක් සිද්ධ කරපු. ඉතින් ඒ අවස්ථාවේදී ඒ කුකුසක් සැකයක් ඉතුරු වුණාට මොකද භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ ආරම්භයා පස්සේ වෙලාවක මේ භික්ෂු සංඝයා වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කරනවා. මහණෙනි ආරාම පිළිගැනීමට අනුදනිමි. අනුඹලට මේ විදිහට ආරාමයක් මේ විදිහට පාලුකයක් ශුන්‍යාගාරයක් මේ විදිහට පූජා කරන දෙයක් පිළිගන්න මම අනුදන්නනවා දනිමි කියලා අන්න ප්‍රකාශ කරනවා. ඔන්න ඔන්න ආරම්භය. අන්න අර ආරාම ඉදකඩම් වස්තු අන්න මේ විදිහට භික්ෂු සංඝයා වහන්සේලාට පූජා කරන්න පුළුවන් කියන අන්න පැනවීම සිද්ධ කරනවා. එක්තරා විදිහක මේ ශාසනයේ අතු ඉති විහිදෝල වැඩෙන්න හේතු වෙන දෙයක්. මොකද ඔය කැලෑවල්වල ඉඳගෙනම මේ වැඩේ කරන්න බෑ. ස්ථිර වාසස්ථානයක් තියෙන්න ඕනේ සමහර විට. මේ විදිහට මේ රජවරු එක මේ විදිහට මේ මැති ඇමතියෝ එක මේ විදිහට මේ ජනයා එක කටයුතු කරනකොට ඒගොල්ලන්ට මේ ධර්මය ප්‍රකාශ කරනකොට මේ ධර්මය පතුරුව හරිනකොට අන්න බොහෝ පිරිසකට අනුග්‍රහ කරනකොට ඒ විදිහේ බාර ගැනීම සිද්ධ කරන්න වෙනවා. ඒ විදිහේ ස්ථානවලට යාමට වෙනවා. ඒ විදිහේ පිරිස අතරට වැද ගැනීමක් කරන්න වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහේ පූජාවක් බාර ගන්න පුළුවන්. මේ විදිහේ ආරාමයක් ඉඩකඩම් ආරාම වස්තු අන්න පිළිගන්නන්න පුළුවන් කියලා අන්න පැනවීමක් සිද්ධ කරනවා. එතකොට එක පැත්තකින් අර විදිහේ මේ ශාසනේ තව තව පැතිර යන්න හේතු වෙන අතරෙම අනිත් පැත්තෙන් ඔන්න කනකොකා හැඳීමකුත් තියෙන ඕක පිටිපස්සේ. දැන් අද කාලේ ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? අද කාලේ ගත්තොත් ධර්මයේ දෙසිල්ල කොහොම වෙතත් අන්න ආරාම ඉඩකඩම් වස්තු සම්භාර පිළිගැනීම නම් තියෙනවා තමයි. V8 ඊළඟට නොයෙකුත් ඉඩකඩම් දේපල රැකි රක්ෂා පූජා වන්දනාවේදී දඹදිව වන්දනා ඔවගේ ඕන තරම් තියෙනවා. එහෙම ඒවා දකින්න පුළුවන්. එහෙම දකින්න පුළුවන්. මේකේ අදහස V8 එක පූජා කරාම බාර ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ මතවාදී ගිහිලා තියන්නේ ඇයි? එහෙම සංකල්පයක් මේ සමාජගත වෙලා තියන්නේ ඇයි? අන්න අර මුල් වැඩේ ප්‍රමුඛ වැඩේ පැත්තක තියලා ඔන්න දැන් ආරාම ඉඩකඩම් වස්තු සම්භාර රැස්කර ගැනීමක් අර විදියට පන්සල වටේ ඉඩ කඩන් ටික ඔක්කොම තියෙන්න ඕනේ. පන්සල වටේ තියෙන බිස්නස් ටික ඔක්කොම හාමුදුරුවන්ගේ. ඊට පස්සේ පන්සල වටේ ඉන්න ගෙවල්වල වැඩි හරියක් ඉන්නේ සංඝක්කාරලා. මෙතෙන් දීග දීලා, දුවරු දීග දීලා, පුත්තුන්ට උගන්නලා රට යවලා තමයි කෙලිය අහවර කරන්නේ. ඉතින් උසාවි වල නඩු ඇහෙනවා මේ 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 මෙන්න මේ කී ගේ සහ මෙන්න මේ කී ඉඩම මේ කාන්තාවට මරණයට දවස් පහකට කලින් මේ ආඳුර ලීලා දීලා තියෙනවා. හැබැයි මේ ඉඩම් කොමසාරිස් මේකට අසම් කරන්න කැමති නැහැ. ඒ ජෙනරාල් මේකට අසම් කරන්න කැමති නැහැ. නියම අයිතිකාරයාට ලබා දෙන්න කියලා ඔන්න අර කාන්තාව නඩු යනවා. ඉතින් ඒ විදිහේ ස්වභාවයක්, ඒ විදිහේ තත්ත්වයක් මතුවලා ඇවිල්ලා තියෙනවා. ඔන්න පිළිගත්ත ආරාම වස්තු තමයි. ඔන්න පිළිගත්ත දේවල් කොච්චරක් දුරට ගිහිල්ලා පිළි අරගෙනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අර විදිහට ආඹුවන් පව පිළි අරගෙන තියෙනවා. දූදරුවන් පව පිළි අරගෙන තියෙනවා. ඉතින් කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. අන්තිමට ගිහියෙක් ගාලුපාරෙන් අපාය යනකොට අන්න පැවිද්දෝ හයිවේ එකෙන් අපාය යනවා. දන්නේ තායි අඩියටම තමයි ගිහිල්ලා නතර වෙන්නේ. අතරමැද නෑනේ එක්සිට් නෑ. අඩියටම තමයි ගිහිල්ලා නතර වෙන්නේ. මොකද හේතුව අන්න අර වස්තු සම්භාර වලට පෙරේතකම. සමහර විට නීම සාසනික අදහසකින් පැවිදිලා නොවෙන්නත් පුළුවන්. අර නිකන් කන්න බොන නැතුවට ඒ විදිහට මේ වැඩේට යොමු වෙලා අන්න මොකද වෙන්නේ පසු කාලිනවක අර ගිහියන්ට වැඩිය ගිහි සංකල්ප. ගිහියන්ට වැඩිය වස්තු සම්භාර. ගිහියන්ට වැඩිය අර විදිහේ යම්කිසි දේවල් හඹාගෙන යාමක් තියෙනවා. ඉතින් එහෙම හඹාගෙන ගිහිල්ලා කොහෙද මේක කෙලවර වෙන්නේ? භාගතුන් වහන්සේ දන්නවා මේකේ අනතුර. නමුත් මේ අනතුර ගන්න වෙනවා මේ ශාසනේ මේ විදිහට පතරව හරිනවනම්. ඒකනේ අර අතීත බුදුවරුන්ගෙන් ඔය සත්බුදුවරු කියවෙන අවස්ථාවේදී පස් දෙනෙක්ම ඔය බුදු වෙච්ච කැලෙන් එළියට ඇවිල්ලා නැහැ. ඒ යම් කිසි විදියක කාන්තාර විදියට තමයි පේන්නන්නේ. කාන්තාර කියන්නේ මේ වතුර නැතුවම නෙමෙයි යක්කු වරක් ගත කාන්තාර. මේ විදියට සත්තු ව්‍යාලයෝ නොයිකුත් ඔය ව්‍යාග්‍රයෝ සිංහයෝ වගේ සත්තු වරක් ගත කාන්තාර. මේ විදියට පෙරේතය වරක් ගත කාන්තාර. ඔන්න වගේ කාන්තාරවල තමයි මුළු ජීවිත කාලෙම ගත කරලා තියෙන්නේ. එතකොට එන්නේ නැහනේ අර පෙරේතයෝ ටික හරහා එන්නේ පැයි. අර යක්කු ටික හරහා එන්නේ පැයි. අර මේ මේ අර විදිහේ ව්‍යාග්‍රයෝ ටික පහු කරගෙන එන්න එපා. එතකොට එන්නේ නැහැ. අනේ හරි ලේසි ඒ වැඩෙත් එන්නේ නැහැ. එන එකයි එන්නේ ජීවිතේ පරදුවට තියලා. ඌට එතකොට ඉතින් අන්න අනිච්චාවත සංඛාරා කියනකොටම වැඩේ හරි. දැන් මොකද දැන්ටම අතහැරලා නෑවිලා තියෙන්නේ. දැන්ටම ওই ව්‍යාග්‍රයෝ ටික පහු කරගෙන එනකොට, ওই යක්කු ටික පහු කරගෙන එනකොට ආයි තව කියන්න බණක් ඉතුරු වෙන්නේ නැති තරම්. ඉතින් අර එක බණපදයේ ඇති අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං උපසම්මෝසු කෝති කියනකොට ඔන්න නිවන් ගිහිල්ලා. අන්නර ඒ විදිහේ අනතුරක් දැකලා තියෙනවා. ඒ සත්බුදුවරුන්ගෙන් පස් නමක්ම අන්න ඇවිල්ලා නැහැ කැලෙන් එළියට. එන කෙනෙක් ආවේ ඇවිල්ලා මිනිස්සු හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ශාසන අති දීර්ඝ කාලයක් පැවතිලා තියෙනවා. නමුත් ශාස්ත්‍රඥ වහන්සේගේ ඇවෑමෙන් පස්සේ වැඩි කල් රඳන්නේ නැහැ. මොකද අර උපසම්පදාවත් අහොසි වෙනවා. මෙහෙම නිකන් ඔය 이르දීෙන් තාපෝලින් උඩින් වඩින ආම්දුරර දකින්න නොලැබේවා කියන අදහසින් වෙන්නේ නැති සමහර විට ඒක කරලා තියෙන්නේ. බුදුන් දැක්ක කෙනෙක්ට විතරයි උපසම්පදා කරන්න පුළුවන්. බුදුන් සියසින් දැක්කොත් අන්න ඊළඟ පරම්පරාවනේ ඔය කියන්නේ. දැන් සාමාන්‍ය මේ ශාසනේ හැටියට කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ බුදුන් සියසින් දැකලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 120ක්ද කොහෙද ආයු වැළඳුවා කියලා සඳහන් වෙනවා. එතකොට මේ හාමුදුරුව ගැන තමයි අන්තිම සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ. මේ හාමුදුරුව තමයි අන්න බුදුන් දැක්ක කෙනෙක් විදිහට වැඩ ඉඳලා තියෙන්නේ. ඒ ධර්මයේ ප්‍රකාශ කළා තියෙනවා. එතකොට එතනින් උපසම්පදාව අහෝසි. තවදුරටත් උපසම්පදාවක් නැහැ. බුදුන් දැක්ක කෙනෙක්ට ඇර වෙන කෙනෙක්ට උපසම්පදා කරන්න බෑ. එහෙම පැනවීමක් අන්න කරලා තියුණා. එතකොට සාසනේ પરම්පරා දෙකයි තුනයි ඉවරයි. ඉතින් 2500ක් තියෙන්නේ නැහැ අද කාලේ හැටියට එහෙමනොත්. 2300කින් ඉවර වෙනවා. ඉතින් සමහර විට ඔය ඔය කෙලිය නොදකින්න අදිස්ථාන කරා වෙන්න පුළුවන්. ඔක දකින්න නොලැබේවා, මෙහෙම විපතක් සිද්ධ නොවේවා කියන අදහසින් අදිස්ථාන කරා වෙන්න පුළුවන්. කෙසේ නමුත් අන්න දැන් බුදුවරු කීප දෙනෙක් අපේ භාග්‍යවතුන් වහන්සේ සහිතව අන්න මොකද කරන්නේ මේ විදිහේ පැනවීමක් සිද්ධ කරනවා මේ ශාසනේ දීර්ඝ කාලයක් පවතිවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ ශික්ෂාපද පනවන්න මේ විදිහේ උපසම්පදාවක් පනවන්න ස්වාමීනි වැඩි 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 පිරිසක් මේ ශාසනින් ප්‍රයෝජනෙ ගනිත්වා ඉතින් අද කාලෙත් ප්‍රයෝජනෙ ගන්න පිරිසක් ඉන්නවනේ ඉතින් ඒකින්ද අපිට මේ පැනවීම එක්තරා විදියක අපිට යහපතට පිටලා තියෙනවා අපිට පහසු සඳහා පිටලා තියෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ මොකද්ද හොයන සැනසීම? එහෙම නැත්නම් මේ ලෝකේ කොයි දිහාවද බලාගන්නේ කියන බරපතල ප්‍රශ්නයක් මතුවලා එන්න පුළුවනි. ඉතින් ඒ වගේ තත්වයක් සහිතයි, ඒ වගේ විභවයක් සහිතයි. ආරාම ආරාම වස්තු ඉඩකඩම් පිළිගන්න පුළුවන්. එක පැත්තකින් සාසනේ පැතිර ඉතිරි යන්න හේතු වෙන අතරෙම අනිත් පැත්තෙන් කනකොකා හැඬ වෙනවා. මේ විදිහේ තත්වයක් දකින්න පුළුවනි. දැන් ඔය පොහොය කඩනේ තියෙන වැඩි හරියක්. දැන් පොහොය දවසට තියෙන විකාර ටික දැක්කාම පිස්සු ඇදෙනවා. උදේ පටන් ගත්තාම හවස් වෙනකන් පැයේ ස්ලොට් තමයි තියෙන්නේ. ඔන්න පැයට එනවා එක වෙලෙන්දෙක් එලා ගන්නවා. ඒ බිස්නස් එක කරනවා, අකුල ගන්නවා, යනවා. ඊළඟ වෙලෙන්දා එනවා, එලනවා, බිස්නස් එක කරනවා, අකුල ගන්නවා, යනවා. ඉතින් ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. වැඩේ කියන්නේ මටත් යන්න උනා ඒ වගේ එකකට ගිහිල්ලා සතිපාසල වැඩසටහනක් කරන්න. පෑගහමාරක. ඉතින් ගිහිල්ලා ඔන්න එකක් අකුලගෙන යන වෙලාවේ තමයි ගියේ. එතකොට මොනවදෝ කියනවා ඇහෙනවා. ඔන්න එක්කෝ මවුණ දේශනා කරනවා. මවුණ ගැන කියනවා. එහෙම නැත්නම් මොකද්දෝ අන්න ජාතක කතාවක් කවියට නගලා ඒක ගැටිගිරියෙන් කෑ ගහනවා. ඔය වගේ දේවල් තමයි යන්නේ. ඉතින් අහන මිනිස්සු ගැන මොන කතාද? අහන මිනිස්සු ගැන මොනවා කියන්දෝ? ඊට පස්සේ ඔන්න අතරමැද බ්‍රේක් එක තියෙනවනේ අර අර ස්ලොට් එක අතරමැද. ඒ වෙලාවේ ඔන්න ස්ටේජ් එකට නැගලා මේ දඹදිව වන්දනාකාරයෙක්. ඌ කියනවා හාමුදුරන්ට වැඩිය හොඳ බණක්. මොකද මනී ඩ්‍රිවන්නේ. අර ගොල්ලොත් මනී ඩ්‍රිවන් තමයි. ඒක වෙනම කතාවක්. එසේ නමුත් හාමුදුරන්ට වැඩිය හොඳ බණක් කිව්වා. මේ විදිහට බුදුන් කියලා තියෙනවා මාව දැකලා ධර්මයේ දකින්න කියලා. ඒක හින්දා මේ විදිහට මේ අපි ගිහිල්ලා දඹදිවයේ සිද්ධාස්ථාන ටික දකිමු. මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා මේ විදිහට පිල්ග්‍රිමේජ් ගැන කතා කරලා. මේ විදිහට වන්දනා කරන්න මේ ස්ථාන හතර කියලා තියෙනවා. අන්න ඒ හරියට පොයින්ට් එක අල්ලලා තියෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ ওই කතාව කියනවා බුදුරජාණන් වහන්සේ. මේ ප්‍රතිපදාවක් බැස ගන්න බැරි කෙනෙක්ට අඩුම ගානේ වන්දනා කරලා හරියන්නේක වටිනවා කියලා. නමුත් ඒක ඇරෙන්න ඉතුරු කාරණා ඒ පුහුණුව පිළිබඳ කාරණා ඒවා මුකුත් ගිහිල්ලා නැහැ. එච්චර සූත්‍ර ගණනාවක කියපු ඒවා ගිහිල්ලා නැහැ. අරක අල්ලලා තියෙනවා හරියටම. ආ ඒකෙන් බණක් කිව්වා. මෙන්න මේ විදියට මේ හතර වන්දනා කරගන්න එන්න කියලා බුදුරජාණන් වහන්සේ කළා තියෙනවා යන්. 235000යි ඉස්සර නම් 80000ට ගිය ගමන. දැන් මේ ඩොලර් එකේ ප්‍රශ්නයක් තියෙනවානේ. ඩොලර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ට්‍රේන් වල යන්න දෙයක් නැහැ. කෙලින්ම අපි මේ ට්‍රේන් වල ගෙනියන්නේ නැහැ. හොටෙල් වල තමයි නවත්තන්නේ යන් කියලා ඔන්න ඔය විදිහේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අතරමැද. ඒ අතරේ අර දැන් නේවි එකේ මහත්මෙක් ඔන්න ගිලම්පසක් කියන පූජා කළා මගෙන් අහනවා හාමුදුරුවනේ එතකොට දැන් මොකද කරන්නේ දැන් මේ මේ යම් කිසි විදියක කොහරි ඉස්කෝලේ ගන්නවද නැත්නම් කොහරි රාජ්‍ය ආයතනයක වැඩ කරනවද එහෙම නැත්නම් කොහරි කැම්පස් එකක ඉගෙන ගන්නවද මොකද කරන්නේ කියලා අහනවා මමත් ඉතින් මූණ අට කළා කිව්වා කවුරුත් ජොබ් එකක් දුන්නේ නැහෙනේ මේ පැවිද්ද විතරයි තියුනේ කියලා ඊට පස්සේ ටිකක් කළා කල්පනා කරා මිනිහා කල්පනා කළා මොකද්ද මේ කිව්වේ කියලා අන්තිමට කියනවා මේ පැවිදි කමට නම් ඉතින් ඒ ඇතිනේ ස්වාමීන් වහන්ස වැඩේ තේරුණා මිනිස්සයාට කියපු දේ තේරුණා මං කිව්වේ මොකද්ද කියලා අන්න පැවිදි කමට නම් ඒ ඇතිනේ ස්වාමීන් වහන්ස මං කොහොක පැවිද්ද විතරයි තියෙන්නේ කවුරුත් ජොබ් එකක් දුන්නේත් නැහැ මේ 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 ඒ මදි වගේද කියලා. එතකොට කිව්වා පැවිදිකමට නම් ඇති. පැවිදිකම් කරන්න නම් ඇති ඒ ටික. එතනින් එහාට දේවල් වලට තමයි මදි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ කතන්දරයක් ඔය විදිහේ තත්ත්වයක් අද දවසේ නැත්තම් මේ කාලේ වෙනකොට මතුවලා අවිලා තියෙනවා. තාමත් හැබැයි ප්‍රතිපදාව තියෙනවා. දාමත් අර විදිහට යම් කිසි ආකාර කරන කෙනාට කරගන්න යන කෙනාට යන්න පාරක් තියෙනවා. එතකොට සාමාන්‍ය දැන් අපි ආදි ශාස්ත්‍රුන් වහන්සේලා ගැන කතා කරලානේ පටන් ගත්තේ. සාමාන්‍ය දැන් ආදි ශාස්ත්‍රු කෙනෙක් කියන්නේ පෙන්වන්නේ මොන වගේ දෙයක්ද? දැන් අපි ගාමු භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මොකක්ද කියලා කෙනෙක් විමසුවොත් බැලුවොත් අන්න මේ ආගම පූජා විදිද එහෙම නැත්නම් අර විදිහේ දර්ශනයක්ද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇත්තටම ආගමක් කියනටත් වැඩිය දර්ශනයක් කියනටත් වැඩිය හොඳයි යම්කිසි විදිහක ආධ්‍යාත්මික ගුණ වගාවක්. එහෙම නැත්නම් මේ විශ්වයේ ධර්මතාවයක්, මේ විශ්වය වැඩ කරන ආකාරය, එහෙම නැත්නම් මේ හිත වැඩ කරන ආකාරය, ඒ විදිහේ පෙන්නුම් කිරීමක් මගක් තමයි ප්‍රකාශ කරේ. දොඩොය දලයි ලාමතුමා කියන සයන්ස් ඔෆ් මයින්ඩ්, මේ මනස පිළිබඳ විද්‍යාවක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදිහේ මනසේ ක්‍රියාවලියක්, මේ ස්වභාව ධර්ම ක්‍රියාවලියක් දේශනා කළා. ඒක අතරේ තමුන් නිවා ගන්නේ කොහොමද, තමුන් නියම සැනසීමක් හොයාගන්නේ කොහොමද කියන මඟ පෙන්වීම සිද්ධ කරා. ඒ විදිහේ එකක් ගැනීමට වැඩිය සුදුසුයි. ඒ විදිහේ අදහසක් තමයි මුල්ම දේශනාව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක විපරිණාමයට පරිණාමයට ලක් වෙනවා. එක පැත්තකින් අන්න ඇදහිල්ලක් මත පදනම් වෙලා ආගමක් හැදෙනවා. ආගම කියන්නේ රිලිජන් කියන්නේ සාමාන්‍ය බිලීෆ්, ඇදහිල්ල. ඇදහිල්ල තමයි ප්‍රමුඛ වෙන්නේ. එතකොට ඇදහිල්ලක සලකුණු තියුණා අර මුලින් දේවල් වල, මුලින් කියපු ඒ ආධ්‍යාත්මික ගුණ වගාවේ, මුලින් කියපු ඒ මනසේ ස්වභාවය පිළිබඳ කතාවේදී මේ බිලීෆ් කියන එකක් තියුණා, ඇදහිල්ලක් කියන එකක් තියුණා. මොනවද අන්න සාමාන්‍යයෙන් මේ කෙනෙක් ඇදහිල්ල කිව්වහම කියන්නේ අර මොනෝතීසිසම්, කියන්නේ යම්කිසි එක සරබලධාරී දෙවි කෙනෙක් ගැන ඇදහිල්ලක් විදිහට තමයි ඔය ඇදහිල්ල පෙන්නුම් කරන්නේ සාමාන්‍ය. නමුත් එහෙම ඇදහිල්ලක් නැති වුණාට මොකද, මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව තුලත් යම් යම් ඇදහිලි තියෙනවා, කර්මය පිළිබඳ ඇදහිල්ලක් තියෙනවා. ඒක එකපාරට කෙනෙක්ට මේ කර්මය වැඩ කරනවා කියලා පේන්නේ නැහනේ. එයාට යම් කිසි ඇදහිල්ලෙන් ඒක බාර ගන්න වෙනවා. මේ විදිය සංසාර ගමනක් පිළිබඳ කතාවක් කියනවා. එතකොට ඒ දෙක බාරගත්තේ නැත්නම් කෙනෙක් ප්‍රතිපදාවකට යොමු වෙන්නේ නැති තරම්. එහෙනම් පස්සේ යන්නේ කාලා බීලා ජොලි කරලා, ගිතෙල් බීලා හරි නැවෙලා හරි කමන්නේ, ගිතෙල් බොන්න ඕනි කියලානේ එන්නේ අදහස. නෑ, කර්මයක් තියෙනවා, සංසාර ගමනක් තියෙනවා. ඒවා ඇදහිලි ගණයට ගන්න පුළුවන්. එතකොට අර විදිහේ සරබලධාරි දෙන කෙනෙක් ගැන ඇදහිල්ලක් නැති වුණාට ඇදහිල්ලක යම් යම් සලකුණු තියෙනවා. මේ විදිහේ දේවල් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් ඔය දේවදූත සූත්‍රයම ගත්තොත් ඒක පෙන්නුම් කරන මේ සංසාරේ තියෙන බියජනක ස්වභාවය. එතකොට ඒක හේතු වෙන්න පුළුවන් කෙනෙක් ප්‍රතිපදාවකට බැස ගන්න. මේ මරණය පිළිබඳ දේශනාවක් කරනවා. ඒක හේතු වෙන්න පුළුවන් ප්‍රතිපදාවට බැස ගන්න. යම්කිසි ආකාරයක ඇදහිල්ලක සලකුණු තියුණා. ඊළඟට අර විදිහේ ෆිලොසොෆි එකක්, දර්ශනයක්, අර රීසන් කියලා කියන්නේ යම්කිසි විදිහක තර්කයට අහුවෙන. තර්කයට අහුවෙන කොටසකුත් තියෙනවා. මේක වෙන කෙනෙක් කියන එක පිළිගන්න එපා. ඔබ පුහුණුවේ දෙන්න වෙන කෙනෙක්ගේ වචනය, වෙන කෙනෙක් ඔබට ඔබේ හිස ඉදිරියෙන් ඔබේ ඔළුවට උඩින් තියන්න එපා. ඔබම ඔබේ ආලෝකය වෙන්න, ඔබම ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්න, මේ ජීවිතේදිම ඔබට මේක දැක ගන්න පුළුවන් කියන අන්න අර තර්කයට ඉඩ දෙන පැත්තකුත් තියෙනවා. තර්කයට ඉඩ දෙන පැත්තකුත් තියෙනවා. හැබැයි ඔය දෙක යම් කිසි විදිහක මිශ්‍ර වෙච්ච ස්වභාවයක් තමයි ඒ මූලිකම දේශනාවේ තියෙන්නේ. නමුත් පසු කාලේ මොකද වෙන්නේ? මේක ඇදහිල්ලක් විතරක් වෙනවා. පසු කාලේ මොකද වෙන්නේ? මේක තර්කයක් විතරක් වෙනවා. ඔන්න වැඩේ පැටලුණා, පිටපොට ගියා. ඇදහිල්ලක් වුණ ගමන් මොකද වෙන්නේ? ඇදහිල්ලක් වෙච්ච ගමන් ආගමක් හදාගන්න ඔය කට්ටිය. ආගමක් හදාන මොකද කරන්නේ? ඔන්න ඉතින් නෙළුම් මල් පූජා, ආරාම ඉඩ කඩන්, වස්තු සම්භාර, අර විදිහට අටපිරිකර පූජා, දඹදිව වන්දනා විතරයි ඒගොල්ලන්ගේ දෙය ඇතුළත තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් අන්න ෆිලොසොෆි එකක් හදාගන්න කට්ටියක් ඉන්නවා. තර්කේ විතරයි එතන තියෙන්නේ. එතකොට ප්‍රතිපදාවක් නැහැ. ඔන්න අභිධර්මයේ කියයි, අරක කියයි, අර චෛතසික කියයි, මෙන්න බලන්න චිත්ත වීදියා වැඩ කරන හැටි කියලා ඔන්න එලලා පෙන්නනවා පැදුර. නිවනටත් ගිහිල්ලා ආපහු එන ගාන්ට පෙන්නන්න පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ විදියට තමයි නිවන්. ඔන්න ආපහු ආවා. ওই විදියට ඔන්න ස්පර්ශය බලන්න මෙන්න ස්පර්ශ වෙනවා. මෙන්න අර තියෙන ඔන්න නැති වෙනවා ඔන්න ඇති වෙනවා කියලා ඔන්න ওই විදියට තර්කයට විතරක් අහු වෙන පැත්තකුත් හදාගන්න පුළුවන්. දර්ශනයක් විතරක් හදාගන්නත් පුළුවන්. නමුත් අන්න මොකද වුණේ, මේ ශාසන ප්‍රතිපදාවේ නියම හරය නැති වෙලා ගියා. ඒ විදිහේ විපරිණාමයකට, ඒ විදිහේ විනාශයකට හසු වුණා. එතකොට යම් යම් ඇදහිලි මත පදනම් වෙලා, යම් යම් අර විදිහට තාර්කික දේවලුත් මත පදනම් වෙලා මේ ප්‍රතිපදාවේ යෙදෙන්න, යෙදිලා තමුන් තමුන්ව නිවා ගන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරේ. නමුත් ඒකෙන් ආගමක් දර්ශනයක් හැදෙනකොට සාමාන්‍ය විකෘතියකට පත් වෙනවා. කාලෙත් එක්ක විකෘතිය කොහොමත් එනවා. නමුත් අන්නර ආදි ශාස්ත්‍රඥ වහන්සේ බෞද්ධයෙක්ද බුදුරජාණන් වහන්සේ කියලා ප්‍රශ්නකුත් තියෙනවානේ. ඒ විදිහට ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඒ ජේසුස් වහන්සේ කතෝලිකෙක්ද කියලා ප්‍රශ්නකුත් අහන්න පුළුවන්. එහෙම සංකල්පයක්, එහෙම එකක් ඒ සමාජෙ තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔන්න ওই පස්සේ කාලෙක තමයි ඒ විපරිණාමය ඇති වුණේ. මේ විදිහට අන්න ආගමක්, මේ විදිහට දර්ශනයක් ගැළපිලා එන්නේ අන්න කාලෙත් එක්ක තමයි. එතකොට බටහිරට දර්ශනය හිතට අල්ලලා තියෙනවා. ඒගොල්ලෝ තර්කයටනේ කැමති. ඒගොල්ලෝ බුද්ධිසම් කියලා හව ගමන් කියන්නේ ෆිලොසොෆි එකක්. බෙස්ට් ෆිලොසොෆි එවර් කියලා කියනවා. පෞගේ දාසක මත විමසීමකුත් කළා තිබුණා. මේ බුද්ධිසම් කියන්නේ රිලිජන් එකක්ද ෆිලොසොෆි එකක්ද? අන්ත දෙකයි දීලා තිබුණේ. එතකොට ගොඩ දෙනෙක් කියනවා මේක ෆිලොසොෆි එකක්. බටහිරේ පිරිසක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ ෆිලොසොෆි එකක්. සමහරු කියනවා මේක ඇදහිල්ලක්, ආගමක්. මේගොල්ලෝ මේ විදිහට මේ ලාෆින් බුද්දා, මේ විදිහට රත්තරම් බුදු පිළිම, මේ විදිහට මල් පූජා, ඔය වගේ දේවල් සිද්ධ කරනවා කියලා ඔන්න ඔය විදිහේ ප්‍රකාශ කරනවා. අවිද්‍ය ප්‍රකාශ කරනවා. තව සමහරු කියනවා මේ බෞද්ධයෝ එක්ක ජීවත් වෙලා මට මම ජීවිතේ දැකලා නැති තරම් කතෝලික ආගම, එහෙම නැත්නම් ඒ දසපනත පිළිගන්න පිරිසක් නැත්නම් ක්‍රියාවත් කරන පිරිසක් තමයි බෞද්ධයෝ. ඒතර බෞද්ධ පවුලක එක අවුරුදු 15ක් ජීවත් වෙලා මම කලින්ටත් වැඩිය කතෝලිකෙක් බවට පත් වුණා. එතකොට මේ ධර්මවල, මේ ආගම්වල යම්කිසි අර ඕවර්ලැප් එකක් තියෙනවා. මුල් දේශනාව යම්කිසි විදියක අර විදිහට හිත නිවා ගැනීමක්, වටපිටාව නිවීමක් පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. ඒක උත්කෘෂ්ට පමණින් වෙනවද නැද්ද කියන එක වෙනම තර්කයක්. නමුත් අන්න ඒ විදිහේ ස්වභාවයක්, ඒ විදිහේ බීජයක් ඒ හැම එකෙම තියෙනවා. පහුකාලීනව තමයි අන්න මේ විදිහට මේ පොළවේ වැලි ගන්නට උඹේ ආගම අදහන මිනිස්සුන්ගෙන් මේ ලෝකේ පතුරවනවා. ආගම් අද මේ ආගමෙන් පිට මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා නම් උන් සියල්ල මැරිය යුතුයි කියන වගේ අන්තවාදී අදහස් ගැලපිලා එන්නේ පහු කාලෙක. මූලිකම දේශනාව ගත්තොත් අර විදිහට හිත නිවීමක්, සැනසීමක් ලං කර ගැනීමක්, මේ විදිහට වටපිටාව එක්ක ආරාවුල් නැතුව මේ වටපිටාවේ ඉන්න මිනිස්සු එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, මේ සත්‍යය එක්ක මේ ලෝකෙ එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන අන්න බොහොම ප්‍රායෝගික ධර්මතාවයක් තමයි ප්‍රකාශ කළ තියෙන්නේ. අන්නේ ප්‍රායෝගික දේ අඳුනගත්තොත්, ඒක ක්‍රියාවත් කරොත් අන්න තම තමුන්ට දකින්න පුළුවන් මමත් නිවෙනවා වගේම වටපිටාවත් නිවෙනවා. ඒ විදිහ වෙනසක්, ඒ විදිහේ සැනසීමක් මේ පිරිසට ලං කරගන්න පුළුවනි. ඒක තමයි වටිනාම දේ. ඒ ඇරෙන වෙන වෙන දේවල් හෙව්වද, ඊට වැඩිය ලොකු දේවල් හෙව්වද, ඊට වැඩිය බරපතල දේවල් හෙව්වද, අන්න මොකද වෙන්නේ, අපි අර වටිනා දේ තියාගෙන ඒක නොදකිමින් ඒක අතහැරලා වෙන වෙන අනවශ්‍ය දේවල් පිටිපස්සේ හොයාගෙන ගියා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තම තමුන්ට විමසලා බලන්න පුළුවනි, මම මොන වගේ ප්‍රතිපදාවකද එදිලා ඉන්නේ. මම මේ බුදුරජාණන් වහන්සේ මේ ආරාම පිළිගන්න ඒ විදිහට අනුග්‍රහයක් මේ ශාසනයට සිද්ධ කරා. එතකොට මම ඉන්නේ මොන විදිහේ අදහසකද? මේ ආරාම මත පදනම් වෙලා නෙළුම් මල් පූජා, අෂ්ටපරික්කාර පූජා වගේ ඒවා කරන තත්ත්වයකද, නැත්නම් මේ පාලුගයක මේ ආරාමයක ගිහිල්ලා භාවනා කරන තත්ත්වයකද මම ඉන්නේ? කෝකටද මම වැඩි වැඩියෙන් අනුග්‍රහ කරන්නේ කියලා දැක ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්, තම තමන්ට විමසලා බලන්න පුළුවන්. විමසන කෙනෙක්ට, ඒ නිවැරදි පාර යන කෙනෙක්ට ශාසනය තවමත් ඇත. ඒ පාර තවමත් තියෙනවා. නොයන කෙනෙක්ට තමයි ඉතින් ඔය ප්‍රශ්න ගැටලු මතුවෙලා ඉන්නේ. ඒ කල් දාන කෙනෙක්ට තමයි ඔය ප්‍රශ්න ගැටලු මතුවෙලා ඉන්නේ. දඹදිව වන්දනාවක් හොඳයි කියලා හිතෙනවා ඇත්තටම. නැත්තම් කොහේ හරි ජූත වාමුණෙක් පිටිපස්සේ ගියොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම අදහසක් මතුවෙලා එනවා. දැන් පහුගිය දවසක කෙනෙක් ආවා. මෝසයක් භාවනා කරන්න කියලා ඔන්න ආවා. බොහොම අමාරුවෙන් මේ ඉඩ කඩ හොයාගත්තේ ස්වාමීන් වහන්සේ. බොහොම වෙහෙසුනා මම මේ අවුරුදු ගාණක් පෙරම්පුරාගෙන ආපු ගමනක් කියලා ආවා. ආවට මොකද වුනේ, දවස් කීපයක් ඉඳියේ ජූතක බමුණෙන් පිටිපස්සේ ගියා කොහෙදෝ වන්දනාවක. ඉතින් ඔක තමයි වැඩේ. මොකද තමයි වැඩේ. ඉතින් කොහෙද මේ නිවැරදි සැනසීමක් හොයාගන්නේ? ඉතින් කොහෙද අපි මේ නිවැරදි පාර හොයාගන්නේ? අර විදිහේ පැටලිලි දන දන ඒවට හසු වෙනවා. වැරදි දේවල් වලට දන දන හසු වෙනවා. අර විදිහේ ලෝක සාසනයක් අර විදිහේ පූජා විදි පිටිපස්සේ එළොගෙන යනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් සමහර විට කල්ප ගණනක් මේ අවස්ථාව ගිලිහුණා වෙන්න පුළුවන්. ඉතින් තම තම විමසලා බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ අනා ආරාම පිළිගන්න කියලා මේ ස්වාමීන් වහන්සේලාට ඒ පැනවීම සිද්ධ කරනවා. පැනවීම සිද්ධ කරනවා. ඒක එක්තරා විදියකින් සාසනයේ අර විදියට ඉතිරි පැතිරියන් හේතු වෙනවා. අනිත් පැත්තෙන් පරිහානියට කනකොක හැඳීමකුත් මේක පිටිපස්සේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඔය දෙකම දන්නවා. ඉතින් නමුත් අවශ්‍ය දේ සිද්ධ කරනවා. වැඩි පිරිසකට අනුග්‍රහයක් වෙන විදියට කටයුතු කරනවා. ඉතින් අපි අපුත් විමසලා බලමු මෙන්න මේ වගේ තත්ත්වයකදී නිවැරදි නිවීමක් හොයාගන්න පුළුවන් වෙයිද? ඒ සඳහා අද දවසේ මේ කතාබහත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එමනම් ඒ ධර්මදේශනාව සිද්ධ කළ ධම්කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමතත් වන්දනා කරමින් ඒ ධර්මදේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හෝ සමහරක් පිළිවෙත ප්‍රශ්නයක් තියෙනවා නම් උන්වහන්සේට ඉදිරිපත් කරන්න මේ අවස්ථාව ඔබට ලබා ගමු.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරපු එක සම්බන්ධව මේ කිව්වේ දැන් යෝගාවචරයන්ට සමහර වෙලාවට එක එක විකෘති තියෙනවා කියලා. ඇත්තටම මටත් ඒ ප්‍රශ්න තියෙනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය රිට්‍රීට් එකක් ඕගනයිස් කරනවා. ඉතින් එතන ගොඩක් ඉන්නේ ආධුනික අය. එතකොට දැන් මේ දේවල් අපි මෙතන අහලා තිබ්බට ඒන ආධුනික අය සමහර වෙලාවට ඒවා අහලවත් නෑ වෙන්න පුළුවන්නේ. එතකොට සයිලන්ට් රිට්‍රීට් එකට ආවහම ඒගොල්ලන්ට ඒක බාධාවක් වෙයිද, නිකන් විතක්ක විචාර වැඩි වෙයිද කියලා වගේ ප්‍රශ්නයක් මගේ හිතේ තියෙනවා. ඒ වගේ එකක් ගැන ඔබ වහන්සේගේ උපදේශ මොකද ස්වාමීන් වහන්සේ?
ඔව්, ඒක තමයි. සාමාන්‍යයෙන් ඉතින් ආධුනික කෙනෙක්ට ඒක ප්‍රශ්නයක්. ආධුනික කෙනෙක්ට යම් කිසි විදියක වෙහෙසක් දනවන්න හේතු වෙනවා. නමුත් ඉතින් ඕක සංගෝල හරියන්නේ නැණි. සංගෝල හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් දවස් දෙක තුන යනකොට ඔයදී විවිධ විකෘති එනවා. ඉතින් සමහර කෙනෙක් හිතනවා මෙතන හරියන්නේ නැහැ, මෙතන බෑ කියලා වගේ අදහසක් මතුවෙන්නත් පුළුවන්. නවත් කෙනෙක් හිතනවා මේගොල්ලෝ නිසා තමයි මට මේ භාවනාව කරගන්න බැරි කියලා ඒගොල්ලෝ දිහාවට ද්වේෂයක් පතුරවන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් ඒගොල්ලොත් එක්ක නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ඉන්න එක්කෙනා ඉන්නවා, නැති එක්කෙනා යනවා. ඉතින් මොකද කරන්නේ? ඒක ඒගොල්ලන්ගේ ශක්තියින් එක්ක සිදුවෙන දෙයක්. ඉතින් විවෘතව අර පිරිස එක්ක සාකච්ඡා කරනවා. ඔය සමහරු ඉදිරිපත් කරනවා, ඔය ප්‍රශ්න කෙලින්ම ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාම සාකච්ඡා කරාම ඒ අහගෙන ඉන්න පිරිසටත් පැහැදිලි. නම් පහුගිය කාලෙක ඔය ගිම්හානිගේ රිට්‍රීට් එකක් දුකෝද මේ කවුද එක්කෙනෙක් කියනවා මෙහෙම මේ කය පෙරලෙන්න ගියාලු. ඊට පස්සේ වටපිටාවේ කට්ටිය බලා ඉන්නවා. මම ඉතින් වටපිටාවේ කට්ටිය මොනව හරි කියයි දන්නේ නැහැ, ඒගොල්ලන්ට බාධා වෙන්න වේද දන්නේ නැහැ කියලා. ඉතින් මම මොකද්ද කරා කියලා ඔන්න විස්තරයක් මේ කියලා තිබුණා. ඉතින් විවෘතව ඉදිරිපත් කළා තිබුණා. ඒ අවස්ථාවේදී අපි සාකච්ඡා කළා, මං එහෙම ගිම්හානිගෙන් පෙරලෙන්න පුළුවන්ද, පෙරලෙන්න එපා කියලා තියෙනවද කියලා. එහෙම එකක් නැහැ. ආයෙනම් පෙරලෙන්නත් පුළුවන් කියලා බෝඩ් එකක් ගැහුවාම හරි. මේ නිකම් පෙරලෙනව නෙමෙයි, අර රහසිගත කාර මිනිස්යන්ගේ රහස් වැඩට සුදුසු ස්ථානයක් අවශ්‍ය වෙනවා මේ ප්‍රතිපදාවට. එතකොට එතන ඇවිල්ලත් වෙන කෙනෙක්ගේ මේ ඉරියව්ව පවත්වන්න යනවා නම්, එතන ඇවිල්ලත් වෙන කෙනෙක්ව ජජ් කරන්න යනවා නම් ඒක එච්චර සුදුසු නෑ. ඉතින් අර මිනිස්යාට ඒ විවේකෙ දෙන්න ඕනේ. ඒ විකෘති එන්නේ මේ හිතලා කරනවා නෙමෙයි, ඒක සාමාන්‍ය සිද්ධ වෙනවා. ඕකත් දැක වෙලා ළඟ ඉන්න කෙනෙක්ට වෙනවා දැක්කහමත් එනවා සමහරුන්ට. එහෙම පිස්සුත් තියෙනවා. ඒ කියන්නේ නිකන් එහා පැත්තේ එක්කෙනාට නැත්නම් ශාලාවේ එක්කෙනාට විකෘතියක් එනවා. ඒක දැක්කට පස්සේ එයාටත් එන්න ගන්නවා. ওই මනසේ මායාව තමයි. ඒක ඉතින් හෙලිකල්ලම් මිසක් හෙළුව ගලවලම් මිසක් හංගලනම් කවදාවත් අහවර කරන්න බෑ. හංගන්න තව තව වර්ධනය වෙනවා. ඉතින් ඒකින් ද ඒ වගේ අලුත් පිරිසකට අපි විරුද්ධව කතා කරමු. ඒ කතා කළා ඒ ඉතින් විකෘතියත් එන්නේ ටික දවසකින් එක පාටෙන් නැහැ නේ දවස් දෙකක් තුනක් යනකොට කොහොමද දැන් ගෙදර යන්නත් බෑ. ඉතින් දවස් පහ ඉන්නකොට තේරුම් ගන්න පුළුවන්. අර විදියට විවෘතව කතා කරාම තේරුම් ගන්න පුළුවන්. සමහරුන්ට අලුත්ම කෙනෙක් වුණත් දවස් පහ යනකොට විකෘතිත් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකින් හින්දා ඒවා ඉතින් මහා මුතු දේවල් නෙමෙයි. නැවත නැවත ඕගනයිස් කරන කට්ටිය දැන ගන්න ඕනේ මේක මේ ප්‍රතිපදාවේ කොටසක්. ඕගනයිසර් දන්නේ නැත්නම් එයා මොකද කරන්නේ? එයා ගෙදර යවන්න හදනවනේ අර මිනිස්සාව. එහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. දැන් ඔය මේ මේ ඉස්සර මහත්යෙක් ඉන්දියා භාවනා ශාලාව බාරව. මිනිහා භාවනා කරන්නේ නැහැ. එතකොට මොකක් හරි ওই ට්‍රැක් එක මාරු වෙගෙන එනකොට ස්වාමීන් වහන්සේ අර මහත්යා මොකක් හරි කරමු ස්වාමීන් වහන්සේ යවමු ස්වාමීන් වහන්සේ කියලා ඔන්න එනවා. ඉතින් එහෙම බෑ බෑ බාගෙට පිස්සු අදලා යවන්න හොඳ නැහැ. එක්කෝ පිස්සු හොඳටම අද්දවලා හොඳට පිස්සු අදලා තමයි යවන්න ඕනේ කියලා කිව්වාම කියන ඔබ වහන්සේ නම් කියන්නේ මටනේ ගහන්නේ පිස්සු හදුනට පස්සේ. ඔබ වහන්සේට කියන්නේ නැහැ නේ ගහන්න කියලා ඕක තමයි ඉතින් වැඩේ. ඉතින් සංවිධායකයා විදිහට පොඩ්ඩක් ගුටි ගන්න බලාගෙන මේ විදිහට නිවැරදි දැක්මකින් ඉන්දියාවම හරියනවා. ඉතින් එහෙම ඉඳලා බලමුනේ. පිස්සු වැදෙන කාට හරි පිස්සු පොඩ්ඩක් ට්‍රැක් එක මාරු එකන આવොත් බාගෙට පිස්සු වැදලා යවන්න එපා. සම්පූර්ණ හරියට පිස්සු හොඳට අද්දවලා තමයි යවන්න ඕනේ. ඉතින් එතකොට සංවිධායකට ගුටි ගන්න වෙලා තියෙනවා.
නෑ ස්වාමීන් වහන්සේ මේ සංවිධායකට තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඇහුන්නේ මොකද?
සංවිධායකට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආධිකාරියට තමයි බය වෙන්නේ.
කමන්නේ කමන්නේ. ඒ කියන්නේ සංවිධායක මේම නම් අපි කොහොම ඉඳියා මොකද කියලා එතකොට උන්ට නිදහස ඉන්න පුළුවන්නේ. සංවිධායකගේ ඉරියව්ව කෙලින් තියෙනවා නම් තමයි අවුල තියෙන්නේ උතන. ඉන්න සංවිධායක ඇලවුණාට පස්සේ අනිත් කට්ටිය කොහොමද අර ගොයම ඇලවෙනවා වගේ ඇලවෙලා යනවා. එතකොට ගාණක් නැහැ. කළා බලමු ඉතින් ඔය ඉතින් අත්දැකීම් තමයි කළාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. තරුවන් සර්ණයි. හරි නිරෝෂ් එහෙනම් අපි අවසන් කරමු.
පාලි මහත්මයාට මම ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට.
සාදු 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 වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඕකහස වන්දාමි බන්ති